அது மீ மகன் ஒரு நெசது பிறகு பவத்தின சமய அவசானி பிறகு வீதி சரணதாவசி நிலம்பு பாவனா மத்தியஸ்தானிட்டு பெமின பார்த்து மெசே வாடிவி வேயம் கரண்ணே கிசியம் அரமுனக் சபுரா கண்ணு அது தவசு நிவாடு திசாவத் வென அத்தியாவசிய கட்டியுத்தக் நதி நிசாவத் கம்மதி நிசாவத் நொவை மே துரபேர கிவாகன துஷ்கர மகிஹி தமின மே கந்த உட பொம அப்பாசுவேன் மே லனு பெதுரக் மத வாடி வீசிட்டின்னே லுக்கு கேப்பகிரிமாக கொட்ட குமாக பினிசக சுவிசேஷி உனு அரமுனக் சபுரா கண்ணட்டு ஐது மே அரமுன சுவிசேஷி வன்னே எக் மெத்தகின் வலன விட்டு முழு ஜீவித்தேம வேய கரன்னே யம் யம் அரமுனு சாக்ஷாத் கரகன்னு யம் யம் பலாபுருத்து இட்டு கரகன்னு விவித அபேக்ஷாவன் ஹபாயன்னட்டு இலக்க முனகேன் எசே நோன ஜீவிதயக் திபினவாது அபேக்ஷாவக் இட்டுகரகன்னட்டு பலாபுருத்துவக் சபுராகன்னட்டு சீனயக் செபேகரகன்னட்டு இலக்கயக் கபாயன்னட்டு வேயம் நொக்கரன ஜீவிதய வேயம் நொக்கரன தவசக் வேயம் நொக்கரன வருவக் போராவக் வினாடியக் நம் தப்பரையாக வத்தியனும் அது நம்ம தப்பரையக்கம் ஹிதான்னி சலசும் கரான்னி கதாபா கரான்னி சாவே சென்னி முனையம்ம ஹோ ஹூ இலக்கையாக வெத்தட நமினென்னட்டு ஜீவித்தே கியான்னி இலக்க கொட அரமுனு ராசிய பலாபுருத்து கந்த ஜீவிதே நெத்தினம் ஜீவாத்வெனவா ஜீவாத்வென்று உற்சாக கரணவா மெரணக்கால் இன்னவா நுமரி இன்ன வேயாம் கரணவா மே முன வச்சனவலிங் கீவா ஜீவிதே சார்த்தக கரகந்த ஹதனவா மே முன அர்த்தகதன துன்னாத் கரண்ணேக்கதேயாயே மே அரமுனு பலாபுருத்து இட்டு கரகந்த வேயாம் கிரியா பெனன திக்மானே இலக்க தவல்ட ஹெந்தேவட்ட ராத்திரியட்ட ஹிட்ட உதேட்ட ஹிட்ட தவல்ட அனித்தட்ட இலங்க சாத்தியட்ட இலங்க மாசட்ட லபனாவருத்தட்ட பெனன திக்மானே தினும் கனு ஏதிங் ஏத்தட்ட ஏதிங் ஏத்தட்ட சா நொபெனன மானே இலக்க பெனின சா நொபெனின மே த்விமானேம சேதுனு சா சேதின இலக்க மே இலக்க அரமுனு சபுரா கனீமட்ட உற்சாக கிரீமாய் ஜீவித்தே கௌருத் கரண் வெனையமாக கரண்ட விழாவாக் திபினவாது සරලව ලැබෙන පිළිතුර තමා මේ සියල්ල අපට අවශ්‍යයි, ජීවිතයට අවශ්‍යයි. මේ ජීවිතයට අවශ්‍ය, තමන්ට අවශ්‍ය තා එකතු කොට ලැයිස්තුවක් හදා බලන්න. ඒ අග කෙලවරක් නැහැ. එක තියෙන්න පුළුවන්. පළවෙනි තැන දෙන්නේ කුමකටද? දෙවෙනි තැන, තුන්වෙනි තැන, හතරවෙනි තැන, පස්වෙනි තැන. හැබැයි අන්තිම දේ මොකද්ද? ඒ ලැයිස්තුවේ අග කුමක්ද කියලා කවදාවත් සිතා තිබෙනවාද? අන්තිම සිහිනේ කුමක්ද? සිහින තිබෙනවා. ප්‍රාර්ථනා තිබෙනවා, අපේක්ෂා තිබෙනවා, ඉලක්ක තිබෙනවා. මුල් තැන දුන්, ප්‍රමුඛ ස්ථානයේ දුන් ඉලක්ක. වැදගත් වෙන්නේ මේ උඩින්ම තියෙන දෙයට වඩා යටින්ම තියෙන්නේ මොකක්ද? ඒ අන්තිම කෙළවරේ අගන, එහෙම අග කෙළවරක් තිබෙනවාද මේ ලැයිස්තුවේ? නැතිනම් මේ වැවෙන ලැයිස්තුවත් දිගු වෙන ඉවර නොවන අලුතෙන් අලුතෙන් ලියවෙන පෙනෙන්නේ නම් සිදුවන්නේ ඒ විදිහටයි. අර කවුද මේ ලැයිස්තුව දිගු කරන්නේ? කවුද කියන්නේ අපිට මේ දේ අපට අවශ්‍යයි, මේ දේ නැතුව බෑ, මේ ඉලක්කයට යන්න? බොහෝ දෙනෙක් අපට කියනවා, මේ මුළු සමාජයේම අපට ඉලක්ක දෙනවා, අරමුණු දෙනවා, ලස්සන සිහින පෙන්වනවා, මුළු ලෝකයේම, මුළු ව්‍යාපාරික ලෝකයේම ලස්සන සිහින පෙන්වනවා අපට මිලදී ගන්නට. පාලකයන් සිහින පෙන්වනවා, ආගමික සංස්ථා ඉලක්ක දෙනවා, පවුලේම අය, අපේම පවුල්වල අය, යහළුවන්, ඥාතීන්, මේ අය ඍජුව හෝ වක්‍රව අපට අරමුණු සපයනවා. කෙලින්මත් කියනවා, නොකියත් කියනවා. ගේ ඇතුළෙනුත් ඉලක්ක දෙනවා, පිටිනුත්, අල්ලපු ගෙවල් වලින් පෙනෙන, නොපෙනෙන. කෙලින්මත් අහනවා, තාම ගෙයක් හදාගත්තේ නැද්ද? දැන් මෙහෙම 10-15 දිනක් අහනකොට සමහරට මුලින් ගෙයක් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. හැබැයි මෙහෙම නැවත නැවත අහනකොට මේක මන්ත්‍රයක් වගේ හැමෝම ජප කරන විට, තාම වාහනයක් ගත්තේ නැද්ද? කාර් එකක් ගත්තේ නැද්ද? උඩ තට්ටු හැදුවේ නැද්ද? අරේ ගියේ නැද්ද? මෙහි ගියේ නැද්ද? දැන් මෙහෙම මුළු සමස්ත සමාජයේම මුණ ගැහෙන කෙනා උදේ හවස මේ මන්ත්‍රය ජප කරනකොට දවසක මෙය සිද්ධ වෙනවා. ඒ මන්ත්‍රයට තමන් දැපෙනි වැටෙනවා, ආවේශ වෙනවා, ආරූඪ වෙනවා. ඊට පස්සෙ ඒ තමන්ගේ අවශ්‍යතාවයක් බවට පත් වෙනවා. මුලින් ප්‍රතික්ෂේප කරන්න ඇති, ඕන්නේ ඒ ගැන ලස්සන තර්ක කරන්න ඇති, නැතුව ඉන්න එක කොච්චර සැපද කියා. නමුත් මේ සමාජයේ මේ මන්ත්‍රයේ නැවත නැවත ජප කරන විට ඒ මන්ත්‍රය බලවත් වෙනවා. අප දුබල නම් මේ දවසක මේ මන්ත්‍රයට අහු වෙනවා. වුණාට පස්සේ අපේ අවශ්‍යතාවයක් බවට පත් වෙලා අන්න ගයක් හදන්න පටන් ගන්නවා. දැන් මේ විදිහට මේ අග කෙලවර කුමක්ද නොදන්නා, නැතිනම් අග කෙලවරක් නැති මහා දිගු ඉලක්ක ලැයිස්තුවක ඔබ අප හැම දෙනාම අතරමං වෙලා ඉන්නේ. මේට තමයි සසර කියා කියන්නේ, සංසාරය කියා. මේ සියල්ල අවශ්‍යයි, අත්‍යවශ්‍යයි කියන තැන තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. මේ ලැයිස්තුවේ තියෙන හැම එකක්ම ඕනේ. ජීවත් වෙන්න ඕනේ. මේව නැතුව බෑ. ප්‍රශ්නය මේ මදිගු ලැහිස්තුවක් එක්ක කාටද ජීවත් වෙන්න පුළුවන්? කවුද ජීවත් වෙන්නේ? ජීවත් වෙන්න අවශ්‍යයි කියලා හිතන දේවල් සොයාගෙන යන්න, එකතු කරගන්න, රැස් කරගන්න වෙහෙසෙනවා මිස, ඒට කාලය නාස්ති කරනවා මිස, ජීවත් වෙන්න වෙලාවක් කාටද ලැබෙන්නේ? මේ ජීවත් වීම කියන්නේ වෙනම ලස්සන දෙයක්, බොහොම ලස්සන දෙයක්. හැබැයි ලස්සන ඒ ජීවත් වීමේ ලස්සන ජීවිතයේ සුන්දරත්වය අත්දකින්නට ලැබෙන්නේ කුමක් නිසාද? ජීවත් නොවන නිසා. ජීවත් වෙනවා කියා කරන්නේ මේ ජීවත් වෙන්න අවශ්‍ය දේවල් මොනවද? ඒවා හොයාගෙන යන්නේ. දේව හොයාගෙන ගිහිල්ලා ඒවා ලබාගෙන ඊට පස්සේ ඒ වගේ ජීවත් වෙන්න එක. නමුත් එහෙම ජීවත් වෙන්න වෙලාවක් නැහැ. මේ ලයිස්තුවට අලුතෙන් දේවල් එකතු වෙනවා. ඉතින් ඒවා හොයාගෙන යන්න වෙනවා. කාටද ජීවත් වෙන්න වෙලාවක් තියෙන්නේ? ජීවත් වෙන වෙලාව පැත්තකින් තියන්න. කාටද නිදහසේ විවේකීව නිදාගන්න ලැබෙන්නේ? තේ එකක් බොන්න ලැබෙන්නේ? බත් කටක් කන්න ලැබෙන්නේ? ඒ ටිකක් කෙරෙනවා ඔහේ මැෂින් එකක් වගේ යාන්ත්‍රිකව. ඒ කන අතරත් තවත් යමක් සැලසුම් කරනවා, අර අඳිනවා. මේ ජීවත් වීමක් නෑ. ඒ නිකම්ම වචනයක් විතරයි. ජීවිතේ කුමක් දැයි නොදැන, ඒ නොදන්නා කම නිසාම එක මොහොතක්වත් ජීවත් නොවුණු බොහෝ දෙනෙක් දවසක මියනවා. ජීවත් වුණු අය නොවේ. ජීවත් වෙන්න තාම පටන් ගත්තේවත් නැති, ජීවත් වෙන්න ලෑස්ති වෙන, සූදානම් වෙන, ජීවත් වන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය රැස් කරන පිරිසක්, විශාල පිරිසක්. ඒ තමන් වෙහෙස මහන්සි වී අවුරුදු ගානක් ජීවත් වෙන්නට අවශ්‍යයි කියා රැස් කළ අමුද්‍රව්‍ය සියල්ල මෙහි තබා යනවා. එකක්වත් ගෙනියන්නේ නැහැ. ඒ සියල්ල තබා යනවා. ගෙයක් අවශ්‍ය නම්, ගෙයක් හදන්න අවශ්‍ය නම්, ඉඩමක් අවශ්‍යයි, සැලසුමක් අවශ්‍යයි. මේ විදිහට මේ ගෙයක් හදන්න අවශ්‍ය ටික ගැන අපිට පුළුවන් ලැයිස්තුවක් හදන්න. ඉඩමක් ඕනේ, සැලසුමක් අවශ්‍යයි, වෙලාවක් ඕනේ පටන් ගන්න. ඊළඟට ඉතින් කළු ගල් ඕනේ, සිමෙන්ති ඕනේ, වැලි ඕනේ, ඒ ශිල්පීන් අවශ්‍යයි, මේවා ප්‍රවාහනය කරන්න වාහන අවශ්‍යයි, ගඩොල් ඕනේ, පුළුවහුව අවශ්‍යයි, ජනෙල්, දොරවල්, වීදුරු, සරණේරු, ඇන, මුරිච්චි, බට, වයර්, වහල, ලී. දැන් මෙහෙම ලයිස්තුවක් හදලා බලන්න ගේකට අවශ්‍ය දේවල්. ඒ හිතාගන්න බැරි තරම් දිග ලයිස්තුව. දැන් කෙනෙක් හිතනවා නම් මේ සියල්ලම එකතු කරගත්තට පස්සේ තමයි ගේ හදන්න පටන් ගන්න කියා. අන්තිම ඇනෙත් එකතු කරගත්තට පස්සේ, ඒ අන්තිම ටයිල් එකත් මිලදී ගත්තට පස්සේ තමයි කවදාවත් ගේ හදන්න ලැබෙන්නේ නැහැ. මුළු ජීවිත කාලෙම සිද්ධ වෙන්නේ මේ අමුද්‍රව්‍ය එකතු කරගන්න. මොකද මේ අමුද්‍රව්‍ය වල සීමාවක් නැහැ. අහවල් දෙයින් ඉවරයි කියන්න බෑ. ඒ ශිල්පී විතර මේ අමුද්‍රව්‍ය ගොඩ ගන්න, එකතු කරන, එකතු කරන, එකතු කරන ගිහිල්ලා ගේ හදන්න වෙලාවක් නැහැ. ගෙයක් නැතිව, වහලක් නැතුව, සෙවණක් නැතිව, ආරක්ෂාවක් නැතුව ගඩොල් ගොඩක් බදාගෙන, වැලි ගොඩක් බදාගෙන, සිමෙන්ති මිටි ටිකක් ඔළුව උඩ තියාගෙන දවසක මේ ලෝකෙන් යන්න වෙනවා. හදපු ගෙයක් නැහැ. දැන් මේ වින්නැහිය තමයි ගෙවල් හදන, හදාගත්ත, හදන්න බලාපොරොත්තු වෙන හැම දිනාටම සිද්ධ වෙන්නේ. ගයක් හැදුවත් නැතත් ජීවත් වෙන්නේ මේ විදිහට. ජීවත් වීමක් නැහැ. හැම විටම ඉන්නේ අනාගත ඉලක්කයක. හැම විටම ඉන්නේ යමක් හඹා යමින්. ලුහු බඳිමින්. ඊතර ජීවත් වීමේ සැනසෙල්ල නැවතීමේ සැප මොනම දෙයක් එක්කවත් විඳින්න ලැබෙන්නේ නැහැ. මොන දේ ගත්තත් කොපමණ වියදම් කොට ගත්තත් එහි සැප විඳින්න ලැබෙන්නේ නැහැ. නැති දෙයක දුක මිසක් තවම අත්පත් කරගන්නට බැරි වුණු දෙයක අතෘප්තිය මිස ලබාගත් අත්පත් කරගත් දෙයකින් තෘප්තිමත් වීමක් නැති නිසා එම නිසා ජීවිතේ දුකයි. වෙන කිසිම හේතුවක් නිසා නොවේ. මේ නිසා තමා දුක. මේ හැම දෙයකටම අපි ගෙවන්නට ඕනේ. මේ හැම වැලි ඇටයකට පවා අපි කිසියම් මිලක් ගෙවිය යුතු හැම දෙයකටම වටිනාකමක් තියෙනවා. ඔය අපි ජීවත් වෙන්න අවශ්‍යයි කියා හොයාගෙන යන මිලදී ගන්න අත්පත් කරගන්න හැම දෙයකටම අපි ගෙවනවා. ගෙවා තිබෙනවා දැනුත් ගෙවනවා. නිකං කිසිවක් ලැබෙන්නේ මොනවද නිකං ලැබෙන්නේ? නොමිලේ කිසි දෙයක් ලැබෙන්නේ. හරි හම්බ කරන්න පටන් ගත්තේ දවසේ පටන් ගෙවනවා. හම්බ කරන්න කලිනුත් ගෙවනවා. පුංචිම කාලේ පවා හම්බ කරනවා කියන එකක් දන්නේ නැති කුඩාම අවදියේ පවා යමක් ලැබුණද ඒ ලැබුණේ කිසියම් මිලක් ගෙවපු නිසා, අඩුම ගානේ ඇඬුව නිසා. ඇඬුවේ නැත්තම් ඒ ලැබෙන්නේ නැහැ. පුංචිම ළමේ ඊළඟ පුංචිම කාලේ ළමයෙකුට උනත් කියනවා මේ ටොපි එක දෙන්නේ කෑනු ගහ හිටියෝ. අඬන්න නැතුව හිටියෝ. දඟ කරන්න නැතුව හිටියෝ. ආවල් ගමනේ කියන. දැන් මේවා තමයි ගෙවීම. මෙහෙම කිසිවක්ම නොගෙවා මොනවද ජීවිතේ ලබාගෙන තියෙන්නේ? මොන යම් හෝ දෙයක් ලැබිලා තියෙනවද? 100%ක්ම නොමිලේ. ඔබ කිසිවක්ම නොකොට කිසිවක්ම නොකර මොනම මිලක්වත් නොකෙවා එහෙම ලැබුණු දෙයක් තිබෙනවා නම් ඒ අම්ම කෙනෙක්ගේ ආදරේ විතරයි. සමහර තාත්තලා අකමැති වෙන්න පුළුවන් මේ කියනකොට. නමුත් ඒ තමා සෑහෙන දුරකට ඇත්ත. 100%ක් නොවුනත් සදාකාලික නොවුනත් සදාකාලිකත් නැහැ. නමුත් අර පුංචිම කාලේ ඒ අම්මා කෙනෙක් තමන්ගේ දරුවාට ආදරය දෙන්නේ මොනවත් ඉල්ලලා නෙවෙයි. මොනවත් ලබා ගන්න නෙවෙයි. ඇඬුවත් නැතත් දඟ කරත් නැතත් හොඳට හිටියත් නරකට හිටියත් නිදාගත්තත් ඇහැරගෙන හිටියත් වද දුන්නත් hina වුණත් එකයි. සමහරට මේවා වැඩිනකොට වෙනස් වෙන්න පුළුවන්. ඒතරෙ පුංචිම කාලේ ඒ නොමිලේම ලැබුණු මවගේ ආදරය එක මහ විශාල දෙයක්. ඒ නිසා නේද වෙනම වචනක් තියෙන ධාරක ප්‍රේමය, මාතෘ ස්නේහය. දැන් ඒ හැරනම් ජීවිතේ වෙන කිසිම දවසක කවර දෙයක්වත් නොමිලේ කාටවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම බොහෝ දෙනෙක් තාමත් ජීවත් වෙන්නේ අර මවුතුරුල්ලේ. මව ජීවත් වෙලා හිටියත් නැතත්, තමන් කොපමණ වයස වුණත් නැතත් බොහෝ දෙනෙක් තාමත් මනසින් ජීවත් වෙන්නේ මවුතුරුලේ, මව් ඇකේ. සමහර තාම ඉන්නේ ඒ ගර්භාෂයේ. මොකද එතන තරම් සුරක්ෂිත තැනක් තවත් ජීවිතේ ලබාගෙන නැහැ, ලබා ගන්න දන්නේත් නැහැ. අන් හැම දෙයක්ම වෙහෙස කරයි. අන් හැම දෙයකටම මිලක් තියනවා, ගෙවන්නට ඕනේ. ඉතින් ඒ නිසා බොහෝ වැඩිහිටි දෙනෙක් මේ සමාජයත් සමග ආරවුල් අරගල කරනවා. අර මව් ඇකේ සිටින නිසා තවමත් තාම් බබ්බු ඇඟපතින් වැදුනට දැන්මින් පෝෂණය වුණාට අත්දැකීම් වලින් බහුල වුණාට ආධ්‍යාත්මිකව බබ්බු හැමෝම සමග ගැටෙනවා අම්මා වගේ නෙවෙයි කියලා. අම්මා වගේ නෙමෙයි, එහෙම එක්කෙනා ඉන්නේ. දෙන්නෙක් නැහැ. ඒ හොයන්න යන කෙනා අමාරු වෙදේ. අම්මා වගේ තව කෙනෙක් හොයන්න යන කෙනා අමාරු වෙදේ. ඒ යාළුවන්ගෙන් හොයන්න යනවා නම්, ගුරුවරුන්ගෙන් හොයන්න යනවා නම්, විවාහයෙන් හොයන්න යනවා නම්, තමන්ගේ දරුවන්ගෙන් හොයන්න යනවා නම් අමාරු වෙදේ. කොහොම හරි මේ හැම දෙයකටම වටිනාකමක් තිබෙනවා. ඒ වටිනාකම අප ගෙවන්නට ඕනේ. මේ ඇඳන් ඉන්න ඇඳුමේ පුරවගෙන ඉන්න සාලුවේ පටන් මේ හැම දෙයක්ම මිලේට ගත්ත දේවල්. කිසියම් මිලක් ගෙවා අත්පත් කරගත් දේවල්. සමහරට තෑගි වශයෙන් ලැබුණු දේ ඇති. ඒ තෑග්ගක් ලැබෙන්නේ යමක් දුන්න නිසා, හිතවත්කම දීපු නිසා, උදව්වක් කළ නිසා, නෑදෑකම දිගටම පවත්වාගෙන ගිය නිසා, යම් යම් කාරණාවලට දක්ෂතා හපංකම් පෙන්නු නිසා, ඒ තමයි මිල. එතන මේ තෑගි වශයෙන් ලැබුණත්, සල්ලි වලට ගත්තත්, කොහොම වුණත් මේවට අපි ගෙව්වා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගෙවුවා කියන කාරණේ නෙවෙයි, ගෙවා ඉවරද? තව ඉස්සරහට ගන්න තියෙන දේවල් අමතක කරන්න. ඒවට අනිවාර්යෙන් ගෙවන්න එපා. ඒක වෙනම කාරණා. ඒවා පැත්තකින් තියන්න. ඒ නෙවෙයි වැදගත් වෙන කාරණේ. මේ දැනට තමන්ගේ කියලා ඔප්පු ලියාගෙන සින්නක් කර බුද්ධියට අයිති කරගෙන තමන්ගේ නමට ලියාපදිංචි කරගෙන තියෙන යම් තාත්තේ තියනවද? දැන් ඒවට ගෙවලා ඉවරද? අවසාන වාරිකියක් ගෙවලා ඉවරද? සමහර දේවල් තියෙන්න පුළුවන්. තව මේ වෙළඳ ව්‍යාපාරික ස්ථානවලට, බැංකුවලට තාම වාරික ගෙවන, තවම මාස්පතා වාරික ගෙවන. හැබැයි වාහනය අපේ ළඟ තියෙන්නේ, ගෙදර අපි පදිංචි වෙලා ඉන්නේ, ඒ උපකරණය පාවිච්චි කරනවා. නමුත් තාම වාරික ගෙවනවා. ඒ විතරක් නොවේ, ඔය වාරික ගෙවලා ඉවර වුණු දේවලු සම්පූර්ණ මුදලම ගෙවා අත්පිට මුදලට මිලදී ගත්තේ පවා තවම අපෙන් බොහෝ දේ ඉල්ලනවා. ඒ හැම දෙයක් වෙනුවෙන්ම අප තාම වියදම් කරනවා. කියන්න පුළුවන්ද එකම එක දෙයක් මතු කරලා අරගෙන, නැතිනම් එකම එක පුද්ගලයෙක්ව නම් කරලා මෙන්න මේ දේ ගැන, නැතිනම් මේ පුද්ගලයා සම්බන්ධයෙන් නම් මට නැවත සතයක්වත් වියදම් කරන්න වෙන්නේ නැහැ. ඒ වියදම් කළ යුතු සියල්ල වියදම් කොට අවසానයි. එහෙම එකම එක දෙයක් ගැනවත් කියන්න පුළුවන්. මුලින්ම මෙලදී ගන්නකොට කිසියම් අගයක් ගෙවුවද, ඉන්පසු එදා මෙදා තුරේ හැම දෙයක් වෙනුවෙන්ම ඊට වඩා වියදම් කොට තිබෙනවා. ඊට වඩා මහන්සි වෙලා තියෙනවා. ඊට වඩා ඒ ගැන කල්පනා කරන්න වෙලා තියෙනවා. ඒ නඩත්තුව ගැන, අලුත් වැඩියා කිරීම ගැන, ආරක්ෂාව ගැන මේ හැම දෙයක් ගැනම. ඉතින් මේ එකක්කටවත් තාම ගෙවලා ඉවර නැහැ. කවදා ඉවර වෙයිද දන්නේ නැහැ. එහෙම අදහසක් තියෙනවද? අද නම් තාම අද වන විට නම් ගෙවා ඉවර නැහැ. නමුත් අහවල් දවස වෙනකොට නම් මේ මේ දේවල් සම්බන්ධයෙන් මේ මේ අය ගැන මට කරන්න තියෙන ටික කරලා ඉවරයි. ආයි මන් නැයනේ. එහෙම නිශ්චිත දවසක් මේ සියලු ණයබරින් නිදහස් වෙන නිශ්චිත දවසක් මැරෙන්න කලින් දවසක් එහෙම දවසක් ගැන හැඟීමක් තියෙනවද? මේ මාසෙ අගෝස්තු මාසෙ දවසක නැතිනම් මේ අවුරුද්දේ 2017 මේ දශකේ 2020 ඉවර වෙන්න කලින් මේ තමා දුක. දුක කියන්නේ මේට සැහැල්ලුවක් නැහැ. ණය බරින් මිරිකුණෝ කෙනෙකුට කුමක්ද තියෙන සැහැල්ලුව? දැනුවත් වුණු ණයක් තිබෙනවා. මේ මා කතා කරන්නේ දැනුවත් වුණු ණය ගැන නොවේ, නොදැනුවත් කෙවණ ණය ගැන. ඒ දැනුවත් කෙවණ ණය නම් දවසක ඉවර කරන්න පුළුවන්. හැබැයි ඒවා ඉවර වුණත් ඒවට තව සැඟවුණු ණය තියෙනවා. ඒවා ඉවරයක් නෑ. මොනම දෙයක් හරි අයිති කරගන්නවද? ඒ අයිති කරගන්න දෙයට තමන් ණය වෙනවා. ඒ අයිති කරගත්ත මොහොතේ සිට ඒ ණය ගෙවන්න වෙනවා. ඉවරයක් නෑ. මේ සමහරට අයිති කරගත්ත දේවල් දැන් නෑ අපේ ළඟ. හැබැයි ණය ගෙවනවා තාම. මේ ණය පරි මිලිකුණු කෙනෙකුට මොකද්ද තියෙන සැහැල්ලුව? සංසාරේ බරයි. මේ තමයි සසර. මේ සසර බරයි. මේක සැහැල්ලුවෙන් යන්න පුළුවන් සංසාරයක් නෙවෙයි. අනන සුඛ ගැන කතා කරනවා. අනන සුඛ ණය නැති සුවය, ණය නැති කමේ සුවය. ඒ සුවය ගැඹුරින්ම විඳින්න බෑ මේ කෙලවරක් නැති ලැයිස්තුවක් අතේ තියාගෙන. අරයා මෙයා හදලා දෙන ලැයිස්තුවක්, අරයා මෙයා දිගු කරන ලැයිස්තුවක් අපි බාර අරගෙන ඒ අය ජප කරන මන්ත්‍රයට ගහන පදයට නටනවා නම් කවදාවත් මේ ජීවිතේක සැහැල්ලුව විඳින්නත් බෑ, ජීවිතේක ලස්සන දකින්නත් බෑ. වෙලාවකුත් නෑ, ඔළුව නිදහස් නෑ. මේ විදිහට මේ ජීවිතේ පුරවගෙන තියෙන්නේ ණයට ගත්ත දේවල් වලින්. තාම අපිට හරියට සින්න වෙලා නෑ, අයිති වෙලා නෑ. තාම ණය ගෙවනවා හැම දෙයකටම. එතන මේ මුළු මහත් ජීවිතේම පිරීති වෙන්නේ ණයටගත් ගත් ණයට පොලී ගෙවන උකසට සින්න වෙන්න යන දේවල් වලින් නම්. එහෙමනම් දහම බොහොම ඔළුවට ගැහුවා වගේ ප්‍රකාශයක් කරනවා. එහෙමනම් ඒ ජීවිතය, ඒ දේවල් තමන්ගේ කියන්න පුළුවන්ද? බය නැතුව කට ඇරලා මගේ කියන්න පුළුවන්ද? මේවා අතමාරුවට ඉල්ලගත්ත දේවල් නම්, ණයට ගත්ත දේවල් නම්, තාම ණය ගෙවලා ඉවර නැත්නම්, තාම පොලී ගෙවනවා නම් ඒ ගත්ත ණයට, මේ දේවල් හැම එකක්ම දවසක උකසට සින්න වෙනවා නම් තව කෙනෙකුට, එහෙමනම් මගේ කියන්න පුළුවන්ද? දහම බොහොම සරල. හැබැයි කැහැට ඇන්න වගේ, කෙලින්ම මූණට දමලා ගැහුවා වගේ ප්‍රශ්නයක් තමයි අහන්නේ. මේ ප්‍රශ්නේ අහන්නේ දහම පමණයි. අදහම අහන්නේ නැහැ. අදහම කියන්නේ මේ ඔක්කොම තමන්ගේ තමයි, වාගේ තමයි. එහෙම කිය කිය අපට අනුන්ගේ දේවල් බාර දෙනවා. ඉතින් අපිත් රැවටිලා බාර ගන්නවා. බාර අරගෙන අපිත් හිතනවා අපේ කියලා, මගේ කියලා. ඉතින් මගේ නම් මොකටද නායකයවන්නේ? මගේ නම් මොකටද පොලී කියවන්නේ? මුළු පැවැත්මම යන්නේ මේ විදිහට. ඉතින් මේ කාරණේ එච්ච රසවත් කාරණයක් නන් නොවේ. අහන්න ප්‍රියකරන යන් කනට මිහිපැණිමක් කළා වගේ ඇහෙනකොට එහෙම හැඟීමක් නම් ඇති වෙන බණක් නන් නොවේ. නමුත් දහම මේ කාරණේ ප්‍රබලව ඉස්මතු කරනවා. ජීවිතේම නඩගත්ත ඒ ගත්ත ණය වලට පොලී ගෙවන ජීවිතයක්, උකසට සින්න වෙන්න යන ජීවිතයක්. එහෙම ජීවිතේක මොකද්ද තියෙන සැප? කිසි දෙයක ඉවරයක් නෑ, ආඹ කිලිම ඉවරයක් නෑ, ගෙවීම ඉවරෙකුත් නෑ. හම්බ කළාට වැඩිය ගෙවන්නේ. එමින්සා දහම ඊළඟට ලස්සන තර්කයක් ඉදිරිපත් කරනවා. මුලින්ම අහන්නේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි මුලින් කීවේ, මේ සියල්ල අනුන්ගෙන් අතමාරුවට ඉල්ලගත්ත දේ නම්, ණයටගත්ත දේවල් නම්, ඒ හැම දෙයකටම තාමත් ණයයි පොලී ගෙවනවා නම්, කවදා ණයයි පොලී ගෙවා ඉවර වෙයිද කියන්න බැරි නම්, මේ ජීවිතය මගේ කියලා කියන්න පුළුවන්ද? ඒ තමයි මුලින්ම අහන ප්‍රශ්නේ. කරකෝලා දැරියා වගේ ඔළුවට ගැහුවාම කැරකිල්ල හැදෙන ප්‍රශ්නය. මේ කැරකිල්ල හැදුනත්, ක්ලාන්ත වුණත්, ජීවිතේ එකම එක දවසක් හරි මේ කාරණේ හිතන එක වටිනවා. මත් නිසාද මේ තමයි ඇත්ත. මේ තමයි යථාර්ථය. මේ යථාර්ථය අපිට කොහොමවත් අපේ කම්බුල් වලට ගහනවා. කීපාරක් ගහලා තියෙනවද මේ ඇත්ත? මේ ඇත්තෙන් අපි කීපාරක් කුටි කාලා තියෙනවා. ඉතින් ඒ නිසා දහම ඊළඟට තර්කයක් මතු කරනවා. තමනුත් තමන්ට අයිති නැත්තම් අරය මට අයිති, මේ දේ මට අයිති කියලා කියන්න පුළුවන්ද? මේ හැම එකක්ම ණයට ගත්ත දේවල් නම් ආපහු දෙන්න වෙනවා නම් ඒ කිසි දෙයකුත් තමන්ට අයිති නෑ. මට මාවත් අයිති නෑ, මට ඔබවත් අයිති නෑ. ඔබට ඔබවත් අයිති නෑ, ඔබට වෙන කෙනෙක්වත් අයිති නෑ, වෙන දෙයකුත් ඇත්තටම නම් අයිති නෑ. හැබැයි අපි හිතන් ඉන්නවා අයිති කියලා. හිතන් ඉන්නකොට අපි මායිතිවාසිකම් කියන දේවල් අපට එරෙහිවම කැරලි ගහනවා, අපෝම පීඩාවටපත් කරනවා, ඒවා අපේ සිතැඟි වලට පිටින් වැඩ කරනවා, අන්සතු වෙනවා. ඒ සියල්ල දකින අපි කම්පාවටපත් වෙනවා. අයියෝ මෙහෙම වුණේ ඇයි? මේ අය මෙහෙම කළේ ඇයි? මගේම අය, මගේම අම්මා තාත්තා, මගේම දුව පුතා, මගේම මිත්‍රයා ඥාතියා, තමන්ගෙම භාර්යාව ස්වාමිය, ඇයි මෙහෙම කරන්නේ? එහෙම කරන්නේ මේ හේතුව නිසා. කොහොම හරි මේ කාරණේ අපි එතනින් නවත්තලා මේක වැඩිය ගැඹුරින් විග්‍රහ කරන්න අවස්ථාවක් නොවේ. මෙය එතනින් නවත්වා මුල් වාක්‍යයට අප නැවත ගියොත්, දැන් මෙතනට අප එකතු වී සිටින්නේ සුවිශේෂී අරමුණක් සපුරා ගන්න. ඇයි මේට සුවිශේෂී අරමුණක් කියන්නේ? ජීවිතයේ අන් සියලු අරමුණු වලට වඩා වෙනස් වන නිසා. අරමුණු තියෙනවා ජීවිතේ පුරා. මේ අරමුණු ගැනයි මෙතෙක් අප කතා කළේ. මොකද්ද වෙනස? මේ කලින් කළ විග්‍රහයත් සමග සසඳලා බලා හිතන්න පුළුවන්ද මොකද්ද මේ අරමුණේ වෙනස? සුවිශේෂත්වයේ කුමක්ද? ඒ හැම දෙයකටම මිලක් තිබ්බනේ, ගෙවන්න උනානේ. දැන් මේ අරමුණට මිලක් නැද්ද? ඒකද වෙනස? මේ නොමිලේ ලැබෙන දෙයක්ද? මේ භවනාව, මේ ආධ්‍යාත්මික ගවේෂණය සහ ඒ ගවේෂණයෙන් ලැබෙනවා නම් යම් යම් ප්‍රතිලාභ ප්‍රතිඵල, ඒව නොමිලේද ලැබෙන්නේ? ඒකද වෙනස? නැහැ, ඒකත් ගෙවන්න ඕනේ. සමහර අර දේවල් වලට වඩා ගෙවන්නේ නමක් නිසාද මේ තමා මෙහි වටිනාකම මෙතකයි කියන්න බෑ. මෙතකයි අගය කළ නොහැකි, පරණ කළ නොහැකි තරමට වටිනා දෙයක්. ඒ වටිනාකම නොගෙවා ඒ අත්පත් කරගන්න හෝ අත්දකින්න බෑ කෙනෙකුට. ඉතින් මිල තමා මේ ගෙවන්නේ අමාරුවෙන් වාඩි වෙලා. තරා විදියක ගෙවීමක්, ඒ වේදනා දරාගෙන ඉවසගෙන දත් මිටිකාගෙන කොපමණද ඉවසනද? ඉවසීම කියන්නේම ගෙවීමක්. මොන සද්දාවත් ඉවසන්ට වෙනවා, මන විදියේ හර්තාල් පෙරලි උද්ඝෝෂණ කරත් වහලේ උදරේ ලෞකිකසන්ට මේ විසඳන්න පුළුවන් කෙනාටයි මේ භවනාව වැඩෙන්නේ. කාලය කැප කරන්න වෙනවා. ඒතරේ කාලය කියන දේ අසීමිත නෑ. තර තවත් දෙයකට අප යෙදවූ කාලයක් තමයි එතනින් උදුරලා අරගෙන මෙතන පැල කරන්න වෙන්නේ. සමහර රූපවාහිනිය බලන්න තිබ්බ කාලේ, පත්‍ර බලන්න තිබ්බ, ඕපදූප කියන්න තිබ්බ, නිදා ගන්න තිබ්බ, ඇවිදින්න තිබුණු, කෑම කන්න තිබුණු. දැන් මේ වගේන් තමයි ටික ටික ඒවා අත්හැරලා ඒ කාලය හොයාගන්න වෙන්නේ. තර මේ ගෙවීම මේ භවනාව ඒ වටිනාකමට ඒ ජීවන විදිය. එතන මේට මිලක් තිබෙනවා. විශාල වටිනාකමක් තිබෙනවා. ඒ නොවේ වෙනස. අන් හැම දෙයක්ම අප මිලේට ගන්න අනුන්ගේ. ඒ නිසා අපි අනුන්ටයි දෙවන්නේ. දැන් මේ භවනාව අපට කාගෙන්වත් මිලේට ගන්න පුළුවන් දෙයක් නොවේ කිසිම කෙනෙක්ගෙන්. අඩුම ගානේ අම්මගෙන්වත් තාත්තගෙන්වත් ගුරුවරයෙක්ගෙන්වත් ඉල්ලා ගන්න පුළුවන් දෙයක් නෙමේ, දෙන්න පුළුවන් දෙයක් නොවේ. විකුණන්න පුළුවන් දෙයක්වත් නොවේ. මෙය පොදු වෙළඳපළේ නැති දෙයක්. එම නිසා මේ ගවේෂණයට කියනවා ආත්ම ගවේෂණය. තමා තුලින් සෙවීම, නැතිනම් ආධ්‍යාත්මික ගවේෂණය. ඇතුළතින් සෙවීම, අභ්‍යන්තර සෙවීම. දැන් මේ එහෙමනම් මේ ගනුදෙනුව කරන්නේ තමන් එක්ක. තමන් එක්ක. ඒකට මේ ගෙවන්නේ තමන්ටමයි. තමන්ටම රූපහානිය බලන්න තියෙන වෙලාව තමයි අත්හරින්නේ. අනුන්ට රූපහානිය බලන්න තියෙන වෙලාව නෙමෙයි. මම භාවනා කරනවා ඕගොල්ලෝ රූපහානිය වහන්න කියලා ඒ නෙමෙයි. තමන් ඒ විනෝද වෙන්න තියෙන අවස්ථාව ඒක අත්හරිනවා. ඒ පත්‍ර බලනවා නම් ඒ පත්‍ර බලන්න තියෙන වෙලාව අත්හරිනවා. වෙලාවක් නැත්තම් උපදූප කතා කරමින් සාකච්ඡා කරමින් ඒ ගත කරන කාලය අත්හරිනවා. මේ ගෙවන්නේ Tamanට. මේ ගනුදෙනුව ආධ්‍යාත්මික ගනුදෙනුව කරන්නේ Taman එක. වෙන කිසි කෙනෙක් සමග නොවේ. බුදුහාඳුර එක්ක නොවේ. බුදුහාඳුර එක්ක මේ ගනුදෙනුව අපිට කරන්න බෑ. ඒ නිසායි භාවනාව ඉතාම අමාරු අපහසුම දේ. අනුන් එක්ක ගනුදෙනු කරන එක ලේසි. ඒ සාමාන්‍ය දැනීමනේ. පිටස්තර කෙනෙක් එක්ක ගනුදෙනු කරන එක ලේසි. තමන්ගේ කෙනෙක් එක්ක ගනුදෙනු කරන එක අමාරු. ඒ නිසා සාමාන්‍ය ව්‍යාපාර ලෝකයේ තියෙන පිළිගැනීමක් තමයි මේ තමන්ගේ ඇත්ත එක ගනුදෙනු කරන්නේ කරන්න එපා කියන එක. තමන්ගේ කෙනෙකුට ණයට දෙන්නේ දුන්නොත් ගන්න අමාරු. ඉල්ලන්න බෑ. ඉල්ලන්න අපහසුතාවය තියෙනවා. පොලිසිය සාවියන්න බෑ. එතකොට ඈතින් ඉන්න කෙනෙක් එක්ක ගනුදෙනුවක් කරන්න ලේසි. ළඟින් ඉන්න ඇත්ත එක්ක ගනුදෙනු කරන්න අමාරුයි. තමන් එක්ක නම් ගනුදෙනු කරන එක කොහෙත්ම ලේසි නෑ. භාවනාවේදී අප එක එල්ලේම අපත් සමගමයි මේ ගනුදෙනුව කරන්නේ. එම නිසායි භාවනාව අති දුෂ්කර වන්නේ. කිසියම් අරමුණක් සපුරා ගන්නට අප සෙවීමක් කරනවාද භාවනාවේ නාමයෙන්? ඒ සොයන්නේ වෙන කොතනකවත් නොවේ, අප තුලමයි, තමන් තුලමයි, භාවනා යෝගියා තුලමයි. එම නිසායි භාවනාවේදී දෙනෙත් පියාගන්නේ. අරගෙන හිටියට ගැටලුවක් නැහැ. අරගෙන හිටියත් පියාගෙන හිටියත් වෙනසක් නැහැ. මේ ඇස් දෙකෙන් නොවේ දකින්නේ, සිහියෙන්, සිහිනුවණින්. ඒ අභ්‍යන්තර ඇහින් ඔබපත් වෙනවා සොයන්නේ කුබවට, ගවේෂකේ කුබවට, නැතිනම් පරේෂකේ කුබවට. භාවනානුයෝගියා යනු සොයන්නේ ගවේෂකේක් සහ පරේෂකේක්. භාවනාවේදී සිටිනවා යනු සෙවීමක්, ගවේෂණයක් සහ පරේෂණයක්. තමන් සිටිනවා භාවනානුයෝගියා සොයන දෙයක් තිබෙනවා. ඒ දේ සොයාගෙන යන ගමනක් තිබෙනවා. ත්‍රිත්වයක් තිබෙනවා. සොයන්න, සෙවීම සහ සොයන දෙය. දැන් මේ ත්‍රිත්වයේ තමයි යෝගියා සිටින්නේ, ඔබ අප සිටින්නේ මේ ත්‍රිත්වයේ. මම භාවනා කරනවා. මමයි භාවනා කරන්නේ. ඒ තමයි මුල්ම කාරණය. ඊළඟට සුවබැලීමක් කෙරෙනවා. භාවනාවේ නාමයෙන් කෙරෙන කාර්යයක් තිබෙනවා. ඊළඟට ඒයින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් තිබෙනවා. එතන මේ ත්‍රිකෝණේ අපි ඉන්නේ. මෙසේ භාවනා කරමින් යනවා. භාවනානුයෝගියා සිහියෙන් සිටමින් ඇතිවන, මතුවන, උපදින දේවල් දකිමින් මේ ගමනේ යනවා. මේ ගමනේ යනකොට යන්නේ කොහාටද? අපේම අභ්‍යන්තරයට. වෙන කොහාටවත් නොවේ. ඇයි අප අභ්‍යන්තරයට යා යුත්තේ? අප අභ්‍යන්තරේ නොසිටින නිසා අප ඉන්නේ අර බාහිර ලෝකයක් එක්ක තාම ගනුදෙනු කරමින්. ගත්ත දේවල් වලට ගෙවමින් සහ ගන්නට බලාපොරොත්තු වෙන දේවල් සමග හිලව් කරමින්. අපි එතනයි ඉන්නේ. මාකට් එකේ ඉන්නේ. එතන ඉඳගෙන මේ ආධ්‍යාත්මික ගනුදෙනුව කරන්න බෑ. මෙතෙන්ට එන්න. මෙතනද කියන්නේ තමන් තුලට එන්න, තමන් ළඟට එන්න. ඒ මාකට් කිරීම අත්හරින්න. බාහිර දේවල් අඩුම ගානේ භාවනා කරන මොහොතටවත් ගත්ත දේවල්, ගන්න බලාපොරොත්තු වෙන දේවල්, ගෙවූ ගණන්, ගෙවන්න තියෙන ගණන්, මේ ශේෂ පත්‍ර සැදීම නවත්තන්න. එතන ඉඳගෙන භාවනා කරන්න බෑ. එතන නොවේ භාවනාවට උචිත තැන, භාවනාවට නිර්දේශිත තැන මෙතන. මෙතන කියන්නේ තමන්. තමන් තුලට පිවිසෙන්න. අභ්‍යන්තරගත වෙන්න. ඒ අභ්‍යන්තරගත වුණාම ඒ අභ්‍යන්තරගත වුණු මොහොතටවත් අර ණයබරින් නිදහස් වෙනවා. ඒව වද දෙන්නේ නැහැ ඒ මොහොතටවත්. අපි එතන ඉන්නකල්, ඒ මාකට් එකේ ඉන්නකල්ම මොන මාකට් එකේ හරි, සුපර් මාකට් එකේ හරි, ඊටත් එහා එකක හරි, පහළ එකක හරි, කොතන හරි ඒ පොලක හරි ඉන්නකල් අපි ණයයි. ඒ ණය අපිට වද දෙනවා, කෑ ගහනවා, ඉල්ලන් එනවා, මදි කියනවා. සයිතලින් මෙතෙන්ට එන්න, මේ මොහොතට එන්න. මේ මොහොතට ආවහම ඒ අතීත ණයබරිනුත්, අනාගතේ වෙන්න තියෙන ණයබරිනුත් මේ මොහොතේ නිදහස්. මේ මොහොතේ නිදහස්. ඒ නිදහස හුස්මත් එක්ක කෙනෙකුට අත්දකින්න පුළුවන්. මේ භාවනාවේදී අත්දකින පළවෙනි සුවය තමයි දහම කාමයේ විස්තර කරන්නේ ණයක් විදිහට. ණය. ඒතරේ ණය තමයි හැම සිතිවිල්ලක් එක්කම අපි ගෙවන්නේ. ණය වෙනවා, ණය ගෙවනවා, ආය ණය වෙනවා, ආය ගෙවනවා, හිතන්න හිතන්න හිතන්න. ඔය අතීත අත්දැකීම් ගැන, අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන. ඒවයි තිබුණා. ඒවයි කිසි වරදක් නැහැ. අතීතේවත් අනාගතේවත්. නමුත් මේ භාවනා කරන මොහොතේ එතනින් මෙතනට එන්න. මෙතනට එන්න. එතන ජීවත් වෙන්න සුදුසු වාසස්ථානයක් නම් නොවේ. කොතැනද? අතීතය සහ අනාගතය. මේ අතීතය සහ අනාගතය ජීවත් වන්නට සුදුසු නිවහනක් නම් නොවේ. එතන සිටින කල් මේ හැම වැස්සකටම තෙමෙන්න වෙනවා. හැම ගම් වතුරකටම යට වෙන්න වෙනවා. හැම සුලි සුලඟකටම ගහගෙන යන්න වෙනවා. මේ කාම ලෝකයේ හැමන කාම ලෝකයේ සැඩ පහරට. කාම කියලා කියන්නේ නරක වචනයක් නොවේ. ඔය ණයට ගත්ත දේවල් හැම එකක්ම, කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, සංගීතයේ චිත්‍රපටි, ඔය හැම දෙයක්ම. ඒ වගේ සැපක් තිබෙනවා. හැබැයි ඒ හැම සැපක්ම එක මොහොතක මහා කුණාටුවක් බවට පත් වෙනවා. සුලි සුලඟක් බවට, මහා චණ්ඩමාරුතයක් බවට, සුනාමියක් බවට, ගම් වතුරක් බවට, අනෝරාවැස්සක් බවට පත් වෙලා අපි අහුවෙනවා. ඉතින් එතන ඉන්නකල් ඒ දුක විඳින්න වෙනවා. භාවනාවේදී ලැබෙන පළවෙනි උපදේශය තමයි මෙතනට එන්න, මේ මොහොතට එන්න. ඒ උදව්වක් විදිහට තමයි හුස්ම. හැම හුස්මක්ම සිදු වෙන්නේ මේ මොහොතේ මෙතන. අතීත ආස්වාසයක්වත් අනාගත ප්‍රස්වාසයක්වත් නැහැ. හුස්ම ඇතුල් වෙන්නෙත් මේ මොහොතේ, පිට වෙන්නෙත් මේ මොහොතේ. එතන මේ හුස්මේ උදව්වෙන් මේ මොහොතේ ඉන්න. මේ මොහොතට ණය නැහැ. අර පරණය ඒ බරිනුත් නිදහස්. මේ මොහොතට ඉස්සරහට ගන්න යන ණයනුත් නිදහස්. ජීවිතේ පළවෙනි වතාවට කෙනෙකුට අන්න ජීවත් වෙන බව අත්දකින්න ලැබෙනවා. මේ හුස්මනේ ජීවිතය කියන්නේ. මෙහෙම හිතලා තියෙනවද හුස්මයි ජීවිතය කියලා? බොහොම කලාතුරකින් හිතන එකක්. ජීවිතය කියා අප හැම විටම හඳුනාගන්නේ වෙන දේවල්, ජීවිතේ නොවන දේවල්, ජීවිතේට වැඩක්ම නැති දේවල්. සමහර විට සමහර ඒවා වැඩක් වෙන්න පුළුවන් එක දවසකට, එක මාසයකට. ඒ දේවල් තමයි අප ජීවිතේ කියා වැළඳගන්නේ. නැතුව බෑ කියලා. දැන් නැතුව බැරි දේවල් මොනවද කියලා අහුවොත් කියන දේවල් දිහා බැලුවොත් පුද්ගලයන් ගැන කියන ආරය නැතු ඉන්න බෑ, මෙයා නැතු ඉන්න බෑ, මේ දේ නැතු ඉන්න බෑ. නෑ, හැම දෙයක්ම නැතු ඉන්න පුළුවන්. හැබැයි හුස්ම නැතු ඉන්න බෑ. ඔය හැම දෙයක්ම නැතුව දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් කෙනෙකුට ඉන්න පුළුවන්. නමුත් හුස්ම නැතුව කොමන වෙලාවක් ඉන්න පුළුවන්ද? නමුත් අපි හිතනවාද හුස්ම නැතුව ජීවත් වෙන්න බෑ කියලා? මේ හුස්ම තමා ජීවිතේ කියන්නේ. හුස්ම තමා ජීවිතේ දෙන්නේ. ඒ හුස්මත් අපි ගත්තේ අඬලා. මුලින්ම හුස්ම ගත්තේ අඬලා. නිකන් නෙමෙයි. නොමිල ලැබුණ නෑ. ඇඬුවේ නැත්තම් ගහනවා. ගුටි කාලා ගත්ත හුස්මක් මේ. පළවෙනි වතාවට ජීවිතේ කෙනෙක් ජීවත් වෙන බව අත්දකිනවා ආනාපාන සති භාවනාවේදී. අර කෝනේ මේ කෝනේ කියලා නොවේ. ජීවත් වෙන්නේ ඕනේ දේවල් ගොඩ ගහ ගැසීමකුත් නොවේ. ඒ සියල්ලෙන්ම නිදහස් වෙලා ජීවත් වෙන බව, සජීවී බව, ජීවමාන බව අත්දකිනවා. ඒ ජීවමාන භවයේ තිබෙන්නේ මහ පුදුම සැහැල්ලුවක් සහ සංසිඳීමක්. ඒ සංසිඳීමත් අත්දකින්න ලැබෙනවා මේ මොහොතේ තිබෙන. මේ ආකාරයට තමයි මේ ගමන පටන් ගෙන යන්න තියෙන්නේ. ඉතින් යන්න මේක යනවා කියවට ඇත්තටම යෑමක් නොවේ. එන ගමනක් වඩ වඩා අප තුළටම අප පැමිණෙනවා, පිවිසෙනවා. අර ඈත පොළවල් වල, සුපර් මාකට්ස් වල අතරමං වෙලා හිටිය, නන්නත්තර වෙලා හිටිය, ඒ රත්යාදු ගසමෙන් සිටිය, ඒ වල්මත් තුන තැනැත්තා තමන්ගේ නිවහන කරා, තමන්ගේම ගෙදර කරා, තමන්ගේම ජීවිතයේ වෙතට පියමනිනවා, සපමිනිනවා. ඒ ගමනටයි භාවනාව කියන්නේ. මේ තමන් තුල තරම් තමන්ට සුරක්ෂිත තැනක් තව කොහෙවත් නැහැ. එය මව් එකේටත් වඩා සුරක්ෂිතයි. මේ ආධ්‍යාත්මික නිවහන භාවනාවෙන් දෙන සුරක්ෂිතතාවය ණයක් නැහැ කියලා හැඟීම හදපතුලින්ම අත්දකින්න ලැබෙනවා මේ මොහොතේ. ණයක් නැහැ. දැන් ඒ සෙව් ඒ සෙවීම සිදු වෙනවා. එන්නේ ඉන්නේ Taman තුල. Taman තුල ඉන්නේ. ඒතර දැන් සොයන්නයි සෙවීමයි දෙක එකක් බවට පත් වෙනවා. සොයන්නයි සෙවීමයි. මමම මගේ දිහා බලනවා. මමම මං ගැන හොයනවා. දැන් එහෙම තමයි පටන් ගන්නෙ. මමම මගේ හුස්ම දකිනවා. හැබැයි මේ ගමනේ ටික පියවර කීපයක් යනකොට මේ තමන් තුල පදිංචි වෙන්න පටන් ගත්තාම සෙවීම ඉතිරි වෙනවා. සොයන්නා සෙවීම තුල දියවී යනවා. ඒක ඊට වඩා සැහැල්ලුවක්. ඒකට තමයි සමාධිය කියලා කියන්නේ. සමාධිය ඇතුලේ සෙවීමක් තිබෙනවා, සොයන දේකුත් තිබෙනවා. හැබැයි සොයන්නේ සොයා ගන්න බෑ. තිබෙන්නේ සෙවීමක් සහ සොයන දෙයක්. සමාධිය නවතින්න පුළුවන්. ආ හරි කියලා දැන් හිත තැන්පත්. දැන් එකඟ වෙලා දැන් දුවන්නේ නැහැ. හරි අපූර්වයි. දැන් මෙතෙන්ට තමයි හැමදාම එන්න ඕනේ. ඒ කියන්නේ මෙතෙන්ට කියන්නේ දුවන්නේ නැති තැනට. ඒ බලාපොරොත්තුෙන් වාඩි වෙන්න පුළුවන්. එතෙන්ට ආවහම සතුටුයි. ඉතින් එතන නවතිනවා. පදිංචි වෙන්න පුළුවන්. නමුත් මේ සමාධිය කියන්නේ පදිංචි වෙන්න තියෙන තැනක් නෙවෙයි. ඒ සොයාගෙන යන්න හොඳ උපකරණයක්, හාරගෙන යන්න හොඳ උපකරණයක්. ඒ නිසා සමාධිය පදිංචි වෙන්න එපා. මේ සමාධිය ඇතුලේ සෙවීම දිගටම කරගෙන යන්න. දැන් සමාධියයි හොයන්නේ. සමාධිය විසින් දැන් ඒ ගවේෂණයේ බාර අරගෙන තියෙන. ඉස්සර මුලින් අපිනේ හෙව්වේ මේ දුවන හිතයි කිව්වේ. ආව මෙහාට ගේනවා, ආපහු දුවනවා, ආපහු මෙතෙන්ට ගෙනල්ලා මෙතන බලන්න කියනවා, ආයෙත් දුවනවා, gedara මතක් වෙනවා, ඊයේ මතක් වෙනවා, හෙට මතක් වෙනවා. ඉතින් ආපහු අමාරුවෙන් යාව ඇදගෙන ඇවිල්ලා බැඳගෙන ඇවිල්ලා හොයන්න කියනවා මේ හුස්ම දිහා බලන්න. දැන් එහෙම එහෙම ගිහිල්ලා දැන් නැවතුණානේ මෙතන. එතකොට අපි දැන් එහෙම මේ විලංගු දාලා ඇදගෙන ඉන්න අවශ්‍ය නැහැ. සමාධිය විසින් සෙවීම බාර ගන්නවා. එතකොට සොයන්නේ අවශ්‍ය නැහැ. දැන් සමාධියයි භාවනා කරන්නේ. දැන් මුලින් කවුද භාවනා කරන්නේ කියලා ඇහුවොත් තමයි භාවනා කරන්නේ. දැන් මෙතනදී සමාධියයි භාවනා කරන්නේ. දරන ගත්ත අතිමහත් ප්‍රයත්නේ ඒ උත්සාහය මෙතනදී වෙනස් වෙනවා. ඒක මහන්සියක් නොවේ තවදුරටත් භවනාව. වෙහෙසක් නොවේ. හැබැයි වීරිය තියෙනවා. සමාධිය ඇතුලේ වීරිය තියෙනවා. හැබැයි වෙහෙසක් නෑ. මුලින් ඒ වෙහෙසයි භවනාව ටිකකින් මහන්සි. මහා බර වැඩක් කළා වගේ. දර හොණ්ඩරයක් පැලුවා වගේ. ගල් කියුප් එකක් ඇද්දා වගේ. මහා මහන්සියක් භාවනාව. ඒ මහන්සිය තමයි ගෙවීම. ඒ තමයි මිල. ඒ මිල නොගෙවා සමාධියකට එන්න බෑ. සමාධියක් මිලේට ගන්න බෑ ඒ මිල නොගෙවා. හැබැයි දැන් සමාධිය මිලේට ගත්තට පස්සේ Taman ගෙම්ම ඉන් පස්සේ වෙහෙස නෑ. මහන්සිය නෑ. නමුත් නොනවතින වීරිය තිබෙනවා. නොනවතින උත්සාහයක යෙදෙනවා. සතුටින් ප්‍රීතියෙන් සහ ප්‍රමෝදයෙන්. දැන් මේ සමාධිය කියන්නේ ප්‍රීතියේ උල්පත, ප්‍රමෝදයේ උල්පත, සතුටේ උල්පත. පුහුණුවේ දිගටම යෙදෙනවා සමාධිය විසින්. සෙවීමක් තිබෙනවා, සොයන දෙයකුත් තිබෙනවා. මක් නිසාද? සමාධිය නොවන නිසා අවසාන ප්‍රතිඵලය. තන්පත් බව සිටේ එක්තන් බව නොවේයි අවසාන විමුක්තිය කියන්නේ. ඒ తాවකාලික අධ්‍යක්ීම. එනිසා සෙවීම තිබෙනවා, සොයන දේත් තිබෙනවා. මේ සමාධිය විසින් දිගින් දිගටම සමාධිමත් වූ සිතකින් මේ ගවේෂණය කරන විට ඒට කියනවා විපස්සනා කියලා. මුලින් කීවේ සමතේ කියලා. අර හිත දුවනවා, අපහු වැදගෙන එනවා, අපහු දුවනවා, අපහු වැදගෙන එනවා. ඒ පුහුණුවට කියන්නේ සමතය. මේ පුහුණුවට කියන්නේ විපස්සනා. සමත පුහුණුවේදී ත්‍රිත්වයේ තිබෙනවා. කුමක්ද? සොයන්නා, සෙවීම සහ සොයන දේ. ඊළඟට සොයන්නයි සෙවීමයි එකක් බවට පත් වුණාම සමාධිය කියනවා. ඒකාග්‍රතාව. සෙවීම, සොයන දේ, විපස්සනා ඇතුළේ මේ ද්විත්වය තිබෙනවා. ත්‍රිත්වයක් නෑ, දැන් තිබෙන්නේ ද්විත්වයක්. සෙවීම සහ සොයන දේ. වඩ වඩාත් ගැඹුරින් සොයා බලන විට, විමසන විට, මෙනෙහි කරන විට මේ ත්‍ත්වයත් අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. සෙවීමම තමා නිස්ඨාව. ඉලක්කයේ සෙවීමමයි. ඒතර මේ සෙවීමයි සොයන දෙයයි එකක් බවට පත් වෙනවා. ඒ ත්‍ත්වය අතුරුදහන් වෙනවා. දෙකක් විදිහට තිබුණු දේ අතුරුදහන් වෙලා ඒකීයත්වයට පත් වෙනවා. සොයන්න දෙයක් නැහැ. ඒ සොයන්න දෙයක් නැහැ කියන එක වැටහෙන්නේ හෙව්වට පස්සේ. නොසොයා ඒ තීරණයට එන්න බෑ. ඉතින් ඉලක්කයක් නැහැ දැන්. අරමුණක් නැහැ. ඒට දහමේ ලස්සන වචන කියනවා. ඒ වචන තමයි අනිමිත්ත, ශුන්‍යත, අප්පනිහිත. බොහොම ලස්සන වචන ටිකක්. ඒ වචනත් එක්ක පටලැවෙන්න යන්න එපා. නිකන් සරලව කීවොත් දැන් සෙවීමයි සොයන දේ එකක් නම් ආ ඉලක්කයක් තියෙන්න බෑනේ. ගමනයි ගමනාන්තේ දෙකම එකයි. එතකොට ඒක නැවැත්මක්. ගමනයි ගමනාන්තේ එකක් කියන්නේ ඒ ගමන කියන්නේම නැවැත්මක්. නවතින ගමන. ගමනම තමයි නැවතුම. නැවතුමම තමා ගමන. අනේ එතනදි තමා නිදහස කියන දේ අත්දකින්න ලැබෙන්නේ. නිදහස. බොහොම ලස්සන ගමක් තිබුණා. ඒ ගමේ මිනිසුන් කාලබීලා සතුටින් හිටියා. ඉතින් 100%ක්ම සතුටින් නොවෙන්න ඇති. ප්‍රශ්න ඇති වෙනවා. ඒවත් ඉතින් ගහබැන ගන්නවා. ඒවත් හදාගෙන ඉවසගෙන පාඩුත් ලබමින් අලාභත් විඳිමින් සමත්යක් විදිහට හොඳින් සිටි ගමක්. ලොකු අරමුණ තිබුණෙත් නෑ මේ ගමට. ගමේ මිනිස්සු දැනගෙන හිටියෙත් නෑ වෙන සුවිශේෂී අරමුණු. කාලබීලා ඔය අනිත්‍යයටත් උදව් කරගෙන හොඳින් ඉන්න එක තමා ජීවිතේ අරමුණ. දවසක් මේ ගමට ආව අමුත්තෙක්. කවදාවත් දැකපු නැති කෙනෙක්, ඒ විදිහ කෙනෙක්. කිසි දෙයක් තිබුණේ නෑ අත් දෙකේ. අමුත්තු මේ ගම හරහා ඇවිත් යනවා. හැබැයි මේ අමුත් ඇවිල්ලා නැවතුණා ගමේ. ඒ ගමේ ගෙදරක නොවේ, ටිකක් කන්දක් වගේ තැනක ගහක් යට ගල් තලාවක ඉතින් මේ ඇත්ත හිතුවා ටිකක් ගිමන් ඇරලා මෙයා ආපු ගමනේ ආයි. හැබැයි එදා ගියේ නෑ. එදා එතන හිටියා. ගමේ ආ ඉතින් මෙයාට ආගන්තුකේ ගමන් මේස තියෙන කෙනෙක්. ඉතින් පුළුවන් විදියට කන්න බොන්න ගෙනල්ලා දුන්නා. පහුදා බලන්න පහුදාත් එතන ඉන්නවා. පහුදා ගියෙත් නෑ. දැන් මෙහෙම මෙයාත් ඉතින් මේ ආගන්තුක පදිංචිකරුවෙක් බවට පත් වෙනවා. එක පැත්තකින් ආගන්තුකෙක්, අනිත් පැත්තෙන් දැන් මේ පදිංචි. හැබැයි ගමෙත් නෙවෙයි, ගමේ නොවන්නේත් නෙවෙයි, ගම්වැසියෙකුත් නෙවෙයි, පිටස්තරයෙකුත් නෙවෙයි. ඉතින් මෙහෙම කෙනෙක් මේ ගම්වාසීන් කලින් දැකලා නැහැ. මෙයා කරන දේකුත් නැහැ. කිසි දෙයක් කරන්නේත් නැහැ. දුන්නොත් කනවා. ඉල්ලන්නේත් නැහැ. නොදුන්නා කියලා ප්‍රශ්නයක් පේන්නත් නැහැ. ඔය වාඩි වෙලා ඉන්නවා. මේ ගහයට ඔය වාඩි වෙලා ඉන්නවා. හැබැයි ගමට කිසි කරදරයකුත් නැහැ. අවහිරයක්, ගමේ වැඩවලට බාධාවක්, ඇඟිලි ගහන්න යන්නේ, ඒවට හා කියන්නේ, පා කියන්නේ කිසි දෙයක් නැහැ. ගමේ හිටියට ගමේ නොහිටියා වගේ. ඉතින් කාට හරි හිතුනොත් මෙයාට ගිහිල්ලා කන්න ටිකක් දෙනවා. ඒකත් වචනයක්වත් කතා කරන්නේ නැහැ. නිහඬව පිළිගන්නවා, නිහඬව අනුභව කරනවා. දැන් මේක මහ කුතුහලයක්. මේ මිනිස්සයා කවුද? මොනවද කරන්නේ? මෙහෙම කෙනෙක් දැකලා නැහැ, කලින් අහලත් නැහැ. මේ මිනිස්සයා අපිත් එක්ක රණ්ඩු වෙනවා නම් හොඳයි. එතකොට තේරුම් ගන්න පුළුවන් මෙයා කවුද, මොකාද වෙන්නේ කියලා. දැන් එහෙමත් නැහැ, රණ්ඩු වෙන්නෙත් නැහැ, බැන්නට බනින්නෙත් නැහැ, යමක් දුන්නට ස්තුතිය කියන්නෙත් නැහැ, හොඳයි කියන්නෙත් නැහැ, එපා කියන්නෙත් නැහැ, හා කියන්නෙත් නැහැ. ඉතින් අපේ වචනෙන් කියනවා නම් ගුප්තයි. දැන් ගමේ අයට නිින්ද යන්නේ. ඔව්. අර එතෙක් කල් තිබුණු ඒ සංහිඳියාව නෑ දැන්. මේක මහා ප්‍රශ්නය. මේ කවුද? මොකාටද එන්නේ? දැන්වට උත්තර දෙන්නෙත් නැහැ. ඉතින් අහන්නේ කන්ද නැගගෙන යන්නත් ඕනේ. ඉතින් යාගේ තැන්ට ගිහිල්ලා දැන් එයා ගමේ අය පිළි අරන් ඉන්නේ ඒකෙත්. ඒ ආගන්තුකයාගේ තැන, ඒ ගහ යට ගල්තලාව. ඉතින් එතෙන්ට ගිහිල්ලා ඒ මිනිස්සයාට හිරිහැර කරන එකත් වැරදි. බැරිම තැන මේ අය තීරණය කරා. දැන් ඔය වතුර ගන්න ළිඳට එනවනේ. ඒක ළිඳ තියෙන්නේ පහළ ගම ඇතුලේ පොදු ළිඳ. දැන් මෙතෙන්ට ආවහම අපි අල්ලගෙන අහමු කියලා ඊළඟ දවසේ මේ තැනත්ත වතුර ගන්න ආවහම දැන් ඇවිල්ලා ඒ ළිඳේ තියෙන බාල්දිය ළිඳට දාලා ඒ කඹෙන් ඒක වතුර බාල්දියක් ඇදලා ගත්තා. ගත්තාම එව ඔබ කවුද අපිට කියන්නේ? අපිට ප්‍රශ්නයක් නෑ. ඔබෙන් අපිට කරදරයක් නෑ, හිරිහැරයක් නෑ. එහෙම එකක් නැතුනට මහා කිසරදයක් ඔබ අපට. අපිට නිින්ද යන්නේ ඔබ කවුද කියලා දැනගන්න. ඔබ වගේ කෙනෙක් අපි දැකලා නැහැ. හැබැයි ඔබත් එක්ක ඉන්නකොට අපිට හරි සංහිඳියාවක් දැනෙනවා ඔබ ළඟින් ඉන්නකොට. ඔබ කතා නොකලත් ඔබේ නිශ්ශබ්දතාවය ඇතුලේ අපූර්ව තනුවක් වැයෙනවා, බොහොම මිහිරි. ඒ ඔක්කොම ඇත්ත. ඔබ හොරකම් කළේ නැහැ. අපි බය වුණා ඔබ ඇවිල්ලා රාත්‍රියට අපේ ගෙවල් බිඳලා හොරකම් කරයි. එහෙම කළේ නැහැ. අපේ අය තනියම කැලේට දරට යනකොට එහෙම ඉරිහැර කරයි කියලා එහෙම කළේත් නැහැ. ඒ ඔක්කොම ඇත්ත. ඒ වුණාට මේ ප්‍රශ්නෙත් එක්ක අපිට ජීවත් වෙන්න බැ. අපි ලෙඩ වෙලා දැන් ඉන්නේ. මේක ගැන හිතලා නින්ද යන්නේ. කියන්න ඔබ කවුද කියලා. නොකිය යන්න දෙන්නේ. දැන් ඔක්කොම ලවට කරගන්න. අදර පළවෙනි වතාවට මේ තැනත්ත කතා කළා. පළවෙනි වතාවට කියන්නේ මේ ගමට ආව දවසේ ඉඳලා. කොහොම මේ ළිඳ දිහා බලන්න. මම හැමෝම ළිඳ දිහා බැලුවා, ඉබිලා බැලුවා. මොනවද දැක්කේ? අර කැළඹිච්ච වතුරනේ. දැන් ළිඳෙන් බාල්දිය දාලා ගත්ත ගමන්නේ. කොමනවත් පේන්නේ නැහැ කියලා. මොනවත් පේන්නේ නැහැ මේ. වතුර දඟලනවා පේනවා. නිහඬව හිටිය ආපෝ නිහඬියාවට ගියා. එතුමා ගිහින් ඉතින් ඉන්නවා දැන් මේ ගම්වාසීන් ගම් ප්‍රධානීන් ඔක්කොමලා බලාගෙන ඉන්නවා. සෑහෙන වෙලාවක් නිශ්ශබ්ද විඳලා ඒවා ආපෝ බලන්න කියලා. ඒ ආපෝ හැමෝම එබිලා බැලුවා. එබිලා බැලුවාම අන්න ඔව් තමන්ව දැක්කා. දැන් එක එක්කෙනා තම තමන්ව දැක්ක ඒක ඇතුලේ නිද ඇතුලේ අපිව පේනවා කිව්වා. ආපෝ නිශ්ශබ්ද සෑහෙන වෙලාවක් නිශ්ශබ්ද ඉඳලා කිව්වා දැන් ආපෝ බලන්න. තුන්වෙනි අදාටත් හැමෝම ඉබිලා බැලුවා. ඉබිලා බැලුවාම අර කැළඹිච්ච වතුරත් නැහැ තමනුත් නැහැ. දැන් පතුලම පේනවා ලිඳේ පතුල. ලස්සනට ඒ පතුල පේනවා. මෙතනත් ඇහිමම ආපහු ඒ කන්දට නැග්ග. අර ගමේ කිසිම දෙයක් ඇහුවෙත් නැහැ. ඊට පස්සේ එයා තේරුම් ගත්තා ඒ කියූ කතා ඒ දේශනෙන් මේ කවුද කියලා. මේ ළිඳට මේ ගමේ හැමදේම ආවා. හැබැයි කවුරුවත් තමන්ව දැක්කේ නෑ මේ ළිඳේ. මොකද හදිස්සි. ඒ වතුර බාල්දිය ගන්න අතරත් කල්පනාවක එක්කොත් අනිත් කෙනත් එක්ක කතාවක. ඉත හැමදේම දැක්කේ කලබල ළිඳක්. ഘോഷාකාරී ජලාංශයක්. කැළඹුණු. රැලි නැගෙන. රැලි බින්දෙන. ලිඳක්. ලිඳේ පතුල නම් මේ කවුරුවත් දැකලා තිබුණේ නැහැ. පතුලක් ගැන හිතලා තිබුණෙත් නැහැ. ඒතර පළවෙනි වතාවට මේ ආයත තමන්ව දැක ගන්න ලැබුණා. ඒ නිශ්ශබ්දව ලිඳ ළඟ ටික වෙලාවක් වාඩි වී සිටීම නිසා කිසිවක් නොකොට ලිඳට නීති දාන්න ගියේ නැහැ. ලිඳට අත ගහන්න ගියේ නැහැ. ලිඳ ළඟ මෙහෙ වාඩි වෙලා හිටියා නිහඬව. ඒ වාඩි නිහඬව වාඩි වී සිටීම නිසා ජීවිතේ ප්‍රථම වතාවට තමන්ව දකින්න ලැබුණා. තමන්ව දැක්කට පස්සේ නිශ්ශබ්ද වෙන එක ලේසි. තවදුරටත් ඒ ගැඹුරු නිහඬියාවටපත් වුණාම විනිවිද දකින්න ලැබුණා. තමන්වත් විනිවිද යන්න පුළුවන්. ତතර මේ තමා භවනාව. මුලින්ම තමන්ව දකින්න තියෙන බාධා තමා මේ පරණ ණයයි. ඒ ණය ගැන හිතේ තින්න එකයි කලින් ගත්ත දේවල් විඳ දේවල් ගැන සිතමින් සිටීමයි ඉස්සරහට ගන්න තියෙන විඳින්න තියෙන දේවල් ගැන සැලසුම් කිරීමයි. මේ රැලි වලට අහුවෙලා අපිට කිසි දෙයක් පේන්නේ නැහැ. ඒ නිසා මේවා අත්හරින්න මේ මොහොතට අත්හරින්න. මේ භාවනා කරන මොහොතට අත්හැරලා මේ මොහොතේ ඉන්න මෙතන හුස්මත් එක්ක. එවිට තමන්ව දකින්න පුළුවන්. අඩුම ගානේ තමන්ගේ ඡායාව දකින්න පුළුවන්. පළවෙනි වතාවට කෙනෙකුට තමන්ව දකින්න ලැබෙනවා. මම කියලා කෙනෙක් ඉන්නවා. මේ ඒ මම තමයි මේ කියලා ඔන්න හඳුනා ගන්න ලැබෙනවා. හැබැයි ඒ එතන නවතින්නේ නැතුව තවදුරටත් නිහඬ වෙන්න පටන් ගත්තොත් තවත් ඒ නිශ්ශබ්දතාවයේ ඇතුළට ගියොත් ඊට පස්සේ මමත් විනිවිද යන්න පුළුවන්. ධර්මතා පේන්න පටන් ගන්නවා. මේ හැම එකක්ම ධර්මතාවයක්. ධර්මතාවයක් නොවන දෙයක් නැහැ. ධර්මතාවයක් කියන්නේ හැම දෙයකම සූත්‍රයක් තියෙනවා. ඕනෑම දෙයකට සූත්‍රයක් තියෙනවා. දැන් තරහයින සූත්‍රයක් තියෙනවා. තරහයන්නේ ඔබ නිසාවත් මා නිසාවත් නොවේ. ඒ තරහයින සූත්‍රයේ ක්‍රියාත්මක වෙනකොට දුක් වෙන සූත්‍රයක් තිබෙනවා. ඒකට තමයි ධර්මතා කියන්නේ. දහම කියන්නේ. අඬන සූත්‍රයක් තිබෙනවා, හිනා වෙන සූත්‍රයක් තියෙනවා. මේ අඬන සූත්‍රයට එකතුනොත් අඬනවා, හිනා වෙන සූත්‍රයට එකතුනොත් හිනා වෙනවා. ආදරය කරන සූත්‍රයක් තියෙනවා, ඒ සූත්‍රයට එකතුනම ආදරය කරනවා. හැබැයි එකම දේ, මේ කිසිම සූත්‍රයක් එක්ක සදහටම කෙනෙකුට එකතු වෙන්න බෑ ටික වෙලාවයි. ඉතින් ආදරය කරන සූත්‍රයත් එක්ක එකතු වෙලා ඉන්නකල් ආදරය කරනවා, ඊළඟට ඒ සූත්‍රේ නවතිනවා, ඒ නැවතුනහම අලුත් සූත්‍රයක් පටන් ගන්නවා. ඒක අපේ ඕනේ කමට නෙමෙයි. ඊට පස්සේ පසුතැවෙන්න පටන් ගන්නවා, වෛර කරන්න පටන් ගන්නවා. මේ එක එක සූත්‍ර, මේ හැම සූත්‍රයක්ම සංක්ෂිප්ත වෙලා මේ අභ්‍යන්තරයේ තියෙනවා. හරියට වයින් කරපු දුණු වගේ, ඔල්ලෝ සුදුන්නක් වයින් කළා වයින් කළා වයින් කළා, මේක දැන් හිර වෙලා තියෙනවා. මේක ඕනේ වෙලාවක පණින්න පුළුවන්, කැරකිලා අනිත් පැත්තට යන්න පුළුවන්. ඒත් මේවට තමයි ධර්මතා කියන්නේ. මේ ධර්මතා නොදැනීම නිසා අප කරන්නේ මේවා වයින් කරනවා. මේ ඕනේ දුණුයි එපා දුණුයි මේ හැම එකක්ම වයින් කරනවා. අපි හිතනවා කියලා කරන්නේ මේවා වයින් කරන එක. එතන අපිම වයින් කරන දුණු වලට අපිම කැපිලා ඉර වෙලා විසික් වෙලා යනවා. මේව අනිත් පැතර කරගෙන පටන් ගත්තාම මහා කුණාටුවක් විදියට, සුලි සුලඟක් මාරුතයක් විදියට තමයි කරකෙන්නේ, සුනාමියක් වගේ. මේක තමයි කර්මයේ ඵලය කියන්නේ, කම්මඵල කියන්නේ. අපිම වයින් කරන දුන්නක් අපිට එරෙහිව අනිත් පැතර කරකිනවා. අපි වයින් කරපු පැත්ත නෙමෙයි අනිත් පැතර කරකිනවා. එතන මේ වයින් කිරීම අත්හරිනවා. ඒ දුනු වල ප්‍රශ්නයක් නෑ. වයින් කිරීම අත්හැරියද එතන තියෙන්නේ සාමයක්, සහනිශ්චලත්වයක්, නැවැත්මක්. හුස්මත් එක්ක නවතින්න, ආශ්වාසයත් එක්ක නවතින්න, ප්‍රශ්වාසයත් එක්ක නවතින්න. ඒ නැවතුනාම හැම ආශ්වාසයකදීම සහ ප්‍රශ්වාසයකදීම ඒ නිරෝධ සුවය අත්දකින්න පුළුවන්. නිරෝධ සුවය මේ ඇසුරු දහම නිහඬව මෙනෙහි කර බලන්න දහවල් දානයේදී අමතක කරන්න එපා, එකඟ වෙන්නත් එපා. නමුත් මෙනෙහි කරන්න තමන්ගෙම ජීවිත අත්දැකීම් සමග සසඳමින් සහ ගලපමින් දහවල් දානීය නිහඬව භාවනාමය මානසිකාරයකින් වළඳන්න විවේකය භාවනාමය අභ්‍යාසයකේ දෙන්න සක්මන වඩාත් උචිතයි. දහවල් දානයෙන් පසු ඉපසු අප නැවත මෙතනදී මුණ ගැහෙනවා ධර්ම සාකච්ඡාවට. හැම දිනාටම තිරුවන් සරණයි.